අර්ථ දක්වන කබලින්කාහාර කියන රූපේ. ඒ වුණත් ඉතින් දැන් කාටරි හිතෙන්න පුළුවන් නෑ ඔය ඔහොම කිව්වට ඔය කියන්නේ මේ ඕජා රූපේ තියෙන වස්තුව අටුවාවේ තියෙන මෙහෙමයි වස්තු රූපේ තමයි. ඒ කියන්නේ ඒකට පාදක වෙන වස්තු රූපේ. ඕජා රූපේ කියන්නේ වුණාට අර අෂ්ටකලාපේ තියෙන අතිසියුම් රූපේ තමයි. මේ ඔය ඔය මිනිසුන්ට තේරෙන්නේ ඔය වස්තු රූපේ තමයි ඔය දක්වලා තියෙන්නේ කියලා කාට හරි කියන්න පුළුවන්. හැබැයි ඒකට මේ අවකාශයක් නෑ. මේ මේකේ ඊළඟට මේ අර්ථ දැක්වීම තියෙන ඊළඟ වාක්‍යය. ඒ අර්ථ දැක්වීම ඊළඟට තියෙනවා මේ කුත්තිවිත්තම්බණන් වලට පස්සේ. ඒ කියන්නේ මේ උදරය පළල් කරනවට පස්සේ යාය ඕජාය සත්තා යාපින්ති. යම් ඕජාවකින් සත්‍යෝ යැපෙද්ද ඉදං තන් රූපං කබලින්කාහාරෝ ආහාරෝ. මෙන්න ඒ කියන්නේ මේ මුළු අර්ථ දැක්වීමම කියලා ඉවරලා කියනවා මෙන්න මේක තමයි කබලින්කාහාරෝ ආහාරෝ කියලා. කබලින්කාර ආහාරය කියන්නේ මෙන්න මෙහෙම. ඒ කියන්නේ මුලින් ඉඳලා කිව්වොත් මේ බත් මස් මාළු කිරි බටර් ඒ වගේම යම් යම් ජනපදයක යම් මේ සත්‍ය මුඛෙන් කන දතින් හපන ගෙලෙන් පල්ලෙහාට යවන බඩපලල් කරන කියලා එහෙම කර අන්තිම වාක්‍ය තමයි. තවත් වටිනා වාක්‍යයක් තියෙන යාය ඕජාය සත්තා යාපෙන්ති. යමක ඕජාවකින් මේක හොඳට බලන්න යමක ඕජාවකින් සත්‍යෝ යැපෙද්ද. එතකොට දැන් මේ ඒ කියන වාක්‍ය අනුව දැන් ඔය වාක්‍ය නොකිය තිබ්බන ඔය වාක්‍ය නොකිය තිබ්බනම් ඔන්න කාටරි කියන්න පුළුවන් මේ කිව්වට මේ ඕජා රූපය තමයි මේ අදහස් කරන්නේ කියලා. හැබැයි මේ වාක්‍ය කියවෙන නිසා යමක ඕජාවකින් සත්‍යෝ යැපෙද්ද කියලා. ඒ කියන්නේ මෙතන උක්ත කරන්නේම මේ ඕජාව නොවන බවම පැහැදිලි. ඒ කියන්නේ යාය ඕජාය සත්තා යාපෙන්ති යමක ඕජාවකින් සත්‍යෝ යැපෙද්ද. එතකොට යමක් කියලා ගන්න අර මුලින් සඳහන් කරපු ටික. එතකොට මෙතන ඕජාව කියලා යමක් මේ වාක්‍යෙදි කියනවා නම් ඒකම නෙමෙයි කබලින්කාහාරය කියන අදහස මෙතනින් එනවා. ඔබ අභිධර්ම ගුරුවරයෙක් හරි අභිධර්මයේ කියලා දෙනවා නම් එක්ක ඔබට කියන්න වෙනවා arya master කලාපයක් තියෙනවා අතිසියු පරිච්ඡේදාකාශයේ ඕකේ වටේට තියෙනවා ඕක තුන ඕජා රූපයක් තියෙනවා ඔතනේ කියලා. එහෙම නැත්තම් කියන්න වෙනවා මෙන්න මේ අර්ථ දැක්කුව මේ වෙල ත්‍රිපිටකයේ තියෙන අර්ථ දැක්වීම. එතකොට මේ විදිහට කිව්වහම කාටවත් කියන්න බෑ මේක වැරදි කියලා. මේ කටින් කන දතින් හපන මේ ආහාරජ මේ ආහාර තමයි මේ කබලින්කාර ආහාරය කියලා කියන්නේ කියලා. ඊට පස්සේ තව මං රූප කීපයක් පෙන්නනම් මේ රූපකාණ්ඩයේ තියෙනවා ජරතා රූප අනිච්චතා රූප කියලා. දැන් ඔය පරමාර්ථ කියලා දක්වන ඒ නියමයට අනුව නම් මේ රූප දක්කලා තියෙනවා. පරමාර්ථ කියලා කිව්වොත් අපිට කියන්න වෙන එක අර්ථ දැක්වීමක් තමයි මේ. සාමාන්‍යයෙන් හරිනම් ඇත්තටම පරමාර්ථ කියලා ඉන්නේ මේ අනන්‍ය වශයෙන් ඒටම සාධාරණ ඒටම ආවේනික ස්වභාවයක් තියෙන දෙයක් කියන එක. වෙන දේ ස්වභාවයකින් දක්වන්න බැරි. දැන් අපි වේදනාව කියලා කිව්වොත් ඒක අපිට වෙන දෙයකින් දක්වන්න බෑ. තමන්ට දෙනව නම් තමන් ඒක දන්නේ. ඒක වෙන කෙනෙක්ට හරියටම කියන්න බෑ මේ රිදිල්ල කොයි වගේද කියලා. ඒතකොට විඥාණයෙන් කියන්න බෑ අපිට වේදනාව පාටකින් කියන්න බෑ. එතකොට ඒ වගේ මේ ඒකට ආවේනික ස්වභාවයක් තියෙනවා. අන්න එතනදී නම් ඔය පරමාර්ථ කියන එක විද්‍යමාන වෙනවා. ඒ කියන්නේ ඇත්තටම බුදුදහමේ පරමාර්ථ වෙන පරමාර්ථ කියන වචනේ ධර්ම සංගණිතකරණේ භාවිත වුණේ නැtei කියලා. මේ ඇත්තටම මොකක්ද භාවිත වුණේ කියලා මම තාට කියන්න. එතකොට මේ මම මුලින් සඳහන් කළා මේ ජරතා අනිච්චතා වගේ රූප. දැන් මේ රූප ගත්තාම එකක් මේ අනිච්චතා රූපේ ගත්තොත් මේකේ තියෙන යෝ රූපස්ස කයෝ වයෝ භේදෝ. මේ යම් රූපයාගේ ශයවීමක් වයවීමක් බිඳියෑමක් අන්තර්ධානයක් ඉදන්තන් රූපන් රූපස්ස අනිච්චතා. මෙන්න මේක තමයි රූපය අනිච්චතාව කියන්නේ. දැන් මේ අර්ථ දැක්කම බැලුවාම පැහැදිලිව පේනවා මේක ඒ රූපයාගේ තියෙන මේ ආවේනික ලක්ෂණයක් නෙමෙයි. මොකක් හරි රූපයක නැතිවීමක් ගැන තමයි කියන්නේ යෝ රූපස්ස කයෝ. යම් රූපයාගේ මේ බිඳීමක් නැත්තරම නැතිවීම මේ එහෙම එකක් තමයි මෙතන කියවෙන්නේ. එතකොට දැන් මේක අර ඊට තියෙන ස්වභාව ලක්ෂණයක් මෙතන නෑ. ඒ කියන්නේ ඊට ආවේණික ගතියක් නෑ. මේ රූපයක නැතිවීමක් නෙමෙයි කියන්නේ. එතකොට මේක බලනකොට මේ මතුවෙන කාරණයක් තමයි දැන් මේ 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 අර්ථ දැක්වීම මේ ඇවිල්ලා මේ අර පරමාර්ථ කියන පසුකාලීන පොත්වල අර්ථ දැක්වීමට මෙතන ගැලපෙන්නේ නැහැ. මේ අර්ථ දැක්වීම ඇත්තටම මේ කෙලස් කඩන්න නම් ගැලපෙනවා. ඒ කියන්නේ මේ දැන් අපි අර ජරතාර්ථ දැක්වීම බැලුවොත් ජරතා රූපේට දෙන ඒක කියන්නේ යා රූපස්ස ජර. රූපයාගේ දිරණ බවක් කණ්ඩිච්චන් පාලිච්චන් වලිත සතා මේ හැම රැලි වැටුණු බවක්. එතකොට මේ ආයුනෝ සංහානි ආයුස පිරිහුණු බවක් ඉන්ද්‍රියානම් පරිපාකෝ චක්කුණදී ඉන්ද්‍රියන්ගේ මේ මේරීම් මේරුණු ස්වභාවයක් ඉදන්තං රූපන් රූපස්ස ජරත. දැන් මේක කියනවා මෙන්න මේක තමයි රූපයාගේ ජරතා රූපය කියන්නේ. දැන් මේ වචන කියනකොටම අපිට දැන් මහලු කෙනෙක්ගේ ඒ වයසට ගිය ඇඟ රැලි වැටුණු ඉන්ද්‍රිය පරිපාකයකට ගියන අවස්ථාවක් සිතට ගන්න පුළුවන්. එතකොට මේ හැබැයි මේක මේකේ මේ බැලුවොත් මේක අර පරමාර්ථ කියන ස්වභාවය නෑ. ඒ කියන්නේ දැන් කෙනෙක්ට කියන්න පුළුවන් මේ දැන් වයසට ගිය කෙනෙක් අපිට පේනකොට එකක් ඒ ඇඟේ මස් අඩු වෙලා ඊට පස්සේ හැම රැලි වැටිලා. දැන් එතකොට ඔතන වර්ණ රූපය පේනවා. මස් අඩු වෙච්ච හින්දා පටවි ස්වභාවය අඩු වෙලා. එතකොට එහෙම මිසක්ක මෙතන මේ ඇත්තටම විද්‍යමාන වෙන ස්වභාවයක් නෑනි කියලා අදහසක් එනවනේ. මේ දැන් පරමාර්ථයක් නම් මේ ජර්තා කියන රූපත්. දැන් මේ ඔක්කොම පරමාර්ථ කියලානේ කියන්නේ. එතකොට මේ එහෙම නිකන් ඊටම ආවේනික අනන්‍ය ස්වභාවයක් විද්‍යමාන වෙනවා. දැන් මේ රූපය බැලුවහමත් පේන්නේ මේක මේ සාමාන්‍ය අපේ ජීවිතය අවස්ථාවක මේ සතර මහා භූතය නිසා පැනවෙන රූපයක් කියන අදහස තියෙනවා. එහෙම නැතුව අර ඊටම ආවේනික ස්වභාව ලක්ෂණයක් පේන ගතිය අඩුයි. ඒතර අර මේ මම මේක සඳහන් කළේ අර පරමාර්ථ කියන පසුකාලීන ඒ අර්ථ දැක්වීම වලට මේ නොගැලපීමක් තියෙනවා. හැබැයි මේක අපි ගත්තොත් දැන් මේ වයසට ගිය මිනිස්සෙක් ඒ වයසට ගිය ස්වභාවය Tamante අරමුණු වෙන ස්වභාවයේ අනිත්‍යතාවය. ඒ ස්වභාවයේ අනිත්‍යතාවය ඇත්තට මෙනෙහි කරනවනම් ඒක යාට තියෙන සිතේ දුක නැති වෙන්නේ යාට ඒක හේතු වෙනවා. මේ එහෙම නැතුව මේ අතිසියුම් රූපයක් කියලා අරගෙන ගත්තොත් එහෙම අතිසියුම් රූපයක අනිත්‍යතාවය මෙනෙහි කළාට යාට අර වයස්ගත ස්වභාවය යාට අරමුණු වෙද්දී ඒ දුක යාට නැති වෙන්නේ නැහැ. ඒ හට ගන්න දුක. ඒතර ඒක නැති වෙනවා මේ 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 මෙතන දාලා දක්වන විදිහට අපිට පේන අපිට හැඟෙන මේ හැමරැලිවක මේ ස්වභාවය අනිත්‍යතාවය යමක් මෙනෙහි කරනවා. ඉතින් අර මේ පරමාර්ථ ඔය කතාවෙන් එක වෙච්ච දෙයක් තමයි ප්‍රායෝගිකව මේ තියෙන විදර්ශනා කිරීමේ අනිත්‍ය සංඥා වඩන එක මගහැරීමක් සිද්ධ වෙනවා. එතකොට මේ අනිත්‍ය ලෙස ඇත්තට මෙනෙහි කළ යුතු දෙය නැති වෙලා යනවා. දැන් අපි බැලුවොත් සතිපට්ඨාන සූත්‍රයේ අන්තිම කොටස යමෙක් කියවුවා. ඒකේ තියෙනවා මේ අපිට තණ්හාවල් හට ගන්න පුළුවන් ධර්මයන් ගැන. චක්කු ඊට පස්සේ අනිකුත් රූපයන් රූප විචාරෝ ලෝකේ පිය රූපං කියලා තියෙනවා. රූප විතක්කෝ ලෝකේ පිය රූපං චක්කු විඥානං පිය රූපං කියලා තියෙනවා. මේවා කෙරෙහි ඇල්මවල් හට ගන්නවා. ඒ තමන්ට ගෝචර වෙන දේවල් කෙරෙහි නම් ඒ ඇල්ම හටගන්නේ. එතකොට තමන් යම් මානසික දුකක් විඳිනවනම් මේ ජීවිතයක් තුළ ඒ මානසික දුක් වලට කෙලින්ම සම්බන්ධයක් තියෙනවා ඒ තමන් ඇලෙන දේවල්. අනිත්‍ය ලෙස මෙනෙහි වීම වැදගත් වෙන්නේ තමන් යමක් ඇලෙනවද යන්න. ඒව තමයි මේ අරමුණු වෙනවද ඒව තමයි තමන්ට උපාදානීය වෙන්නේ. තමන් ඇලෙන්නේ ඒව තමයි අනිත්‍ය ලෙස මෙනෙහි වෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි යාගේ ජීවිතයේ සංදිත්තිකව තමන් විඳින දුකක් කියනවනම් අඩු වෙන්නේ. තමන්ට අරමුණු නොවන තමන් ජීවත් නොවන අතිසූක්ෂම රූපයක් අනිත්‍ය ලෙස මෙනෙහි කරාට ඒකෙන් තමන්ට මේ සංදිත්තික අර්ථයක් දකින්න පුළුවන්ද කියලා ප්‍රශ්නයක් එනවා. ඉතින් මෙන්න මේ පරමාර්ථ ප්‍රඥප්ති කරායෙන් වෙච්ච ඒ කනගාටුදායක අවුල තමයි මෙන්න මෙහෙම සංදිත්තික ඵලය. එතකොට ප්‍රායෝගික විපස්සනා ප්‍රායෝගික අනිත්‍ය සංඥා වඩන එකට මේකෙන් බාධකයක් යෝගාවචරයෝ ඒ මොනමග යෑමක් සිද්ධ වෙනවා. එතකොට මේ ඔය දැන් ඔය රූපකාණ්ඩයේ යමෙක් බැලුවොත් ඇත්තටම මේ හැම රූපයක්ම අපිට අරමුණු වෙන අපිට කෙලෙස් ඇති වෙන රූපයක විදිහට අපිට දකින්න පුළුවන්. මේ යුනට පසුකාලීන අර්ථ දැක්වීම නිසා වෙලා තියෙන හැම රූපයක්ම අතිසියුම් සාමාන්‍ය ජීවිතයට අරමුණු නොවන රූප බවට ඉතින් පත් වෙලා තියෙන එක තමයි වෙලා තියෙන්නේ. ඉතින් ඊළඟට ඔය පරමාර්ථ කතාවෙන් දැන් අර කියවනානේ බෙදිය නොහැකි අතිසියුම් දේ කියලා. ඔය කතාවට සම්බන්ධයක් තියෙනවා මේ අටුවාවලත් ගන්නවා මේ ඒ කියන්නේ මේ මේ පරමාර්ථ න්‍යාය මාපු එකක් තමයි මේ අපිට අරමුණු වෙන්න පුළුවන් එක අවස්ථාවක එක ධර්මයක් කියලා. දැන් දෙකක් මේ අරමුණු වෙන්න බැරිය කියලා අදහසක් සිතට එනවා. ඒ කියන්නේ දැන් දෙකක් අරමුණු වෙනවනම් ඒක දැන් අනිවාර්යයෙන්ම ගන්න එක එතකොට පරමාර්ථයක් නෙමෙයි ඒක ප්‍රඥප්තිය. දැන් අපිට මේ කියලා තමයි ඒ ගැනෙන්නේ. එහෙම නැත්නම් දෙකක් මොකද මේ කතාවට ලොකු සම්බන්ධයක් තියෙනවා සතිපට්ඨානයේ. හැම පාර්ශවයකම තියෙනවා කවුරු හරි හොඳට සැලකිල්ලෙන් බැලුවොත් ඒ අජ්ජ දැන් ඔය කයේ සත්‍යදාල සතිපට්ඨානෙ ඕනම කොටසකටත් තියෙනවා. අජ්ජත්තං වාකායේ කායනුපස්සී විහෙරති බහිද්ධා වායේ කායනුපස්සී විහෙරති අජ්ජත්ත බහිද්ධා වාකායේ කායනුපස්සී විහෙරති කියලා. ඕකට මේ අර්ථකථාවලදී ඔය ඔතන අජ්ජත්ත බහිද්ධා කියන තැනට ආවහම ඔය සතිපට්ඨානයේ දැන් සූත්‍ර පිටකයේ නොඑක් තැන්වල දීඝනිකායත් සඳහන් වෙනවා, මජ්ක්‍ධිම නිකායත් තැනක එනවා, ඉතින් සතිපට්ඨානයේ ඔය විභංග ප්‍රකරණය වගේ විස්තර වෙනවා. ඔය හැම තැනදීම දෙන එක උත්තරයක් තියෙනවා. මේ අජ්ජත්ත ඒ කියන තුන්වෙනි තැනට දෙනවා අජ්ජත්තං වා, ඒ කියන්නේ මුලින් කියව මොකද අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති, ඊට පස්සේ බහිද්ධා වා කායේ කායනුපස්සී විහෙරති. අජ්ජත්ත බහිද්ධා වා කායේ කායනුපස්සී විහෙරති කියන තුන්වෙනි අවස්ථාවට කියන්නේ එහෙම අවස්ථාවක් නැtei කියලා. ඒකට මේ මොකද ඇත්තටම උන්ව මේ ඔය පරමාර්ථ නියමයේ හරියට ඉගෙන ගත්ත එක්කෙනෙක්ට ඒ පසුකාලීන විදිහට එහෙම ඇත්තට හිතෙන්නත් ඕනේ. එහෙම මේ හිතීමේ සාධාරණත්වයකුත් තියෙනවා. මොකද දැන් නිකන් හරි අජ්ජත්ත බහිද්ධා කායේ කායනුපස්සී විහෙරති කියන එක ගත්තොත් මේ එහෙම වෙන්න පුළුවන් කියලා. එතකොට අර පඤ්ඤත්ති කියන එක දැන් අජ්ජත්ත බහිද්ධා කියලා ගත්තොත් එතන සමූහාර්ථී පදයක් තියෙනවා, සමූහයක් නේ. එතකොට සමූහයක් අනිත්‍ය ලෙස මෙනෙහි කළාවටපත් වෙනවා. එතකොට ඒක නිසයි කියන්නේ අර පඤ්ඤත්ති. එතකොට අර මේ පසුකාලීන නියමයන් උල්ලංඝනයක් සිද්ධ වෙනවා එතන. ඒක නිසාම වෙන්නේ නැති ඔය අටුවාචාරින් වහන්සේ ඔය අජත්ත බයිදා කියලා තියෙන හැමතැනම නම් සතිපට්ඨාණයට අදාළව ඒ වගේම ධර්මසංගණී ප්‍රකරණේ හැමතැනම කියනවා මේම අජත්ත බයිදා ආරම්භණයක් කියලා එකක් නැත. මේ කියන්නේ මේ ශීඝ්‍රව අජත්තකය එක වෙලාවක අනුමුණු කරනවා, බහිද්ධා ධර්මයක් වෙන වෙලාවක අනුමුණු කරනවා. ඒ භාවනා කරන යෝගිය ඉක්මන්ට දෙක එක එකිනෙක මාරු වෙන අවස්ථාවකදී තමයි මේ අජත්ත බහිද්ධා කායේ කායනුපස්සී විහෙරති හරි වේදනාස විහෙරති හරි එහෙම එන්නේ කියලා. ඒ කියන්නේ මුලින් අජත්තං වායේ කිව්වේ නිකන් අජත්තකයෙන් විතරයි බොහෝ වෙලාවකට අනුමුණු කරන්නේ. බහිද්ධායක බාහිර රූපයක් තමයි බොහෝ වෙලාවකට අනුමුණු කරන්නේ. එතකොට අජත්ත බහිද්ධා කියන්නේ එහෙම නෙමෙයි, මේ ශීඝ්‍රව මාරු වෙන අවස්ථාවක්, වේගෙන් විපස්සනා කරන අවස්ථාවක් කියලා ඔක හැම තැනටම අර්ථකථාවල ඔක් කියනවා. මොකද එහෙම කියන්නත් වෙනවා ඒ නියමයේ අනු. හැබැයි දැන් අපි බැලුවොත් මේක පෙළට අනුව ත්‍රිපිටකයට අනුව කොහොමද කියලා මේ එතකොට මෙහෙම කියන්න සාධක තියනවාද මේ කියන එක. මේක මේ ධර්මසංගණී ප්‍රකරණේ ඔය අර්ථ දැක්වීම නිරවුල්ව තියෙන නිසා අපි බලමු මේ ධර්මසංගණී ප්‍රකරණේම තියෙන විදිය. මේකේ මේ අංක තික මාත්‍රකයට තමයි අජ්ජත්. එතකොට ඒ කියන්නේ අජ්ජත්තාරම්මනා ධම්මා, බහිද්ධාරම්මනා ධම්මා, අජ්ජත්ත බහිද්ධාරම්මනා ධම්මා කියලා තික මාත්‍රකයට ඒක දක්වලා තියෙනවා. දැන් මේ දැකීමෙන්ම එකක් ගම්මෙ වෙනවා. ඒ කියන්නේ අජ්ජත්ත බහිද්ධාරම්මන ධර්ම කියලා දෙයක් නැත්තම් ඕක දාන්න තිබ්බේ දුකේට. ඒ දුකේ දාන්න නැතුව මේක තික මාත්‍රකාවලම දැම්මේ ඒකෙන්ම ගම් වෙන කාරණයක් තමයි. එහෙනම් අජ්ජත්ත බහිද්ධාරම්මන කියලා එක අවස්ථාවක ගැනීමක් තියෙනවා. දැන් ශීඝ්‍රව අජ්ජත්තතරමුණු කරනවා, බහිද්දත් ඊට පස්සේ ශීඝ්‍රව වෙනවා නම් එහෙම වුණත් ඒක මේ කොහොම වුණත් එතකොට ඉතන දෙකයිනේ තියෙන්නේ. දුක මාත්‍රිකාවට ඒක එන්න ඕනේ. දුකමාතිකාවට නෑවිද මේක තිකමාතිකාවට එන්නේම මේ තියෙන අජත්ත බහිද්ධාරම්මන කියලා සමූහ ලෙස අරමුණු කිරීමක් තියෙන්න පුළුවන් නිසා නේද කියලා අපිට හිතන්න පුළුවන්. ඊට පස්සේ ඒකේ නිර්දේශයේදී විචාර කරනවා මෙහෙම. කතමේ ධම්ම අජත්ත බහිද්ධාරම්මන එක අංක 1055 ට තියෙන ධර්ම සංගණිත කරන්නේ. ඒක කියනවා අජත්ත බහිද්ධා ධම්මේ ආරම්භ ඒ උපජ්ජන්ති චිත්ත තේතසිකා ධම්ම. ඉමේ ධම්ම අජත්ත බහිද්ධාරම්මන කියලා. මොකද්ද කියන්නේ මේ අජත්ත බහිද්ධා ධම්මේ ආරම්භය යම් උපදිනවද යම් චිත්ත තේතසිකා ධම්ම සිතු සිත සහ සිතු විලි කියන ධර්මයෝ ඉමේ ධම්ම අජත්ත බහිද්ධාරම්මන ධම්ම. මෙන්න මේවා තමයි අජත්ත බහිද්ධාරම්මන ධම්ම කියලා කියන්නේ කියලා. එහෙම මේ අජත්ත බහිද්ධාරම්මන ධම්ම කියලා දෙයක් නැත්තම් මෙහෙම කතාවක් කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට මේ අජත්ත බහිද්ධාරම්මනක් කියන එක මෙතන විතරක් නෙමෙයි ඔය පဋාණි තැන්වල තියෙනවා. එතකොට මේ විභංග ප්‍රකරණේ නොඑක් තැන්වල තියෙනවා අජත්ත බහිද්ධාරම්මන ධම්ම කියලා. එතකොට දැන් මේ මෙතන ඇවිල්ලා මේ ඍජුවම තියෙන තැන. එතකොට අර අටුවාවේ කියන එක දැන් මේ කියන එකයි බැලුවොත් මේක අමු අමුවේම මේ ත්‍රිපිටකයේ පෙළ උල්ලංඝනය කරනවා වගේ පේනවා අනිවාර්යයෙන් මෙතන අටුවාව. මෙච්චර පැහැදිලිව මෙහෙම කියලා තියෙද්දි මේක ටික එකක දාලා තියෙද්දි ඊට පස්සේ ඒකේ නිर्देशය මෙහෙම පැහැදිලිව කියද්දි වෙන බොහෝ තැන්වල අජත්ත බහිද්ධාරම්මන ධම්මා කියලා කියයි. ඒ වගේම සතිපට්ඨානේ නෑ මේ හැමතැනම අජත්ත බහිද්ධා ධම්මේසු කාය කයන් පස්සී ආදී වශයෙන් කියද්දි මේ ඔක්කොම උල්ලංඝනය කරමින් තමයි මේ අටුවාවේ මේක දක්වන්නේ. දැන් මේක එහෙම එකක් නැතේ මේක ගට්ටිතාරම්මන නාම නැති කියලා උන්වහන්සේ ඒක කියනවා. මෙහෙම මේ දෙකම එකතු කරලා ගන්න අරමුණක් නැතේ කියලා. එතකොට මේ මේ ඇත්තරම උන්වහන්සේට එහෙම කියවෙන්නේ හේතුවක් තිබ්බා. ඒ කියන්නේ මේ උන්වහන්සේ අර පරමාර්ථ තීරී බැසගත්තාම දෙකක් එකපාර අරමුණු වෙනවා කියන එක මේ එහෙම වෙන්න බෑ කියලා තමයි හිතෙන්නේ. ඉතින් මේ දැන් මේ 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 අනුමනන් වෙන්න ඕනි. ඉතින් මේක විශ්වාසන කරනවා නම් හොඳම තැන තමයි අපිට අල්ලන්න ඔය දැන් කාටරි බලන්න පුළුවන් ඔය අනුලෝම ඥානයක් කියන එක. මේ අනුලෝම ඥානයේදී එහෙම නැත්නම් අනුලෝම ඥානයේදී මොකක්ද අරමුණු කරන්න කියලා අහුවොත් ඔය පටිසම්භිදාමක් ගෙහෙම තියෙනවා බලා ගන්න පුළුවන්. අනුලෝම ඥාන අවස්ථාවකදී අරමුණු කරන්නේ මේ අතීත අනාගත සියලුම සංස්කාරය. ධර්මම ඉස්සෙල්ලා සඳහන් කරේ සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අතනින් බින්දති දුක්ඛේ සමග්ග විසුද්ධිය කියලා. ඒ කියවෙන්නේ ඔය අනුලෝම අවස්ථා ඥාන අවස්ථාවක් ගැන තමයි විශේෂයෙන්. ඒ කියන්නේ යමෙක් සියලු සංස්කාරයෝ අනිත්‍ය වශයෙන් දකීද මේ ඒක විසුද්ධියට මාර්ගය කියලානේ කෙටියෙන් කියුවොත්. දැන් එතකොට සියලු සංස්කාරයෝ අර අනුලෝම සිතට අරමුණු වෙනවනේ. දැන් එතකොට ඒක සියලු සංස්කාරයෝ කොහම තමන්ගේ ලෙස ගන්නවත් අයිති, බාහිර ලෙස ගන්නවත් අයිති. එතකොට මේ සියල්ලමයි තියෙන්නේ. එතකොට ඒකට අජත්ත කියන්න බෑ, බහිද්ධා කියන්න බෑ. කියනවනම් කියන්න පුළුවන් එකම අජත්ත බහිද්ධා ධර්මයක් කියලා තමයි. එතකොට ඒ වගේ අනුලෝම ඥානයකට මම හිතන්නේ කියන්න පුළුවන් ඉන්නේ අජත්ත බහිද්ධාරම්මන ඥානයක් කියලා. එතකොට මේ දැන් එතනින් හොදටම පැහැදිලි වෙන ගැත්තේ මේ අජත්ත බහිද්ධාරම්මන කියලා තියනවා කියන එක. يعني සමූහයක් වශයෙන් අපි එතන මේ ගන්නවා කියන එක. දැන් එහෙම නැතුව අපිට මේ අරමුණු වෙන්නේ මේ අති සියුම් පරමාර්ථ කියලා අරමුණු වෙන්නේ අති සියුම් දෙයක් කියලා ගත්තොත් ලොකු පරස්පරතා මතුවෙනවා. ඒ කියන්නේ මේ විස්තර කළොත් මෙහෙම දැන් චක්කු විඥාන වීදියක් චක්කු ద్వාර වීදියක් කියලා අපි වීදි සිත්වල සඳහන් වෙනවනේ. චක්කු විඥාන වීදි, එතකොට සෝත විඥාන වීදි, මනෝ ద్వාර වීදි වගේ කියලා ඒ වීදි සිත් කියලා අපි කියන්නේ. එතකොට වීදි සිත් වලට අදාළ කාරණා පဋාණ ප්‍රකරණයේ ආදී අධ්‍යයන පොත්වල තියෙනවා. වීදි සිත් ඒ වීදියක් වශයෙන් අපිට මේ ගොනු කරගන්න බැරුවා නෙමෙයි, එහෙම තියෙනවා. එතකොට මේ චක්කු විඥාන වීදියක් ගත්තොත් ඒකට අරමුණු වෙනවා කියලා කියන්නේ මොකක්ද? අපි කියවුත්තේ රූපාරම්මණය. එතකොට ඒ රූපාරම්මණය මම තමයි ඒ වීඩියෝ ඊළඟට දැන් අපි සාමාන්‍යයෙන් කියනවානේ ඔකේ පංචද්වාර ආවර්ජන සිතක් තියෙනවා ඊට පස්සේ චක්කු විඥාන සිත ඊට පස්සේ සම්පටිච්ඡන සම්තිරණ වත්තපන ඊට පස්සේ තමයි ජවණයන් කියලා. ඒවැ මේ ඇත්තක් තියෙනවා. එතකොට මේ එහෙම පට්ටානේ තේ ඒ පිළිවෙලකට දක්වලා තියෙනවා. හැබැයි මෙහෙම එකක් කවුරුත් පිළිගන්න මං කියන්නේ චක්කු විඥාණයට අරමුණු වන වගේම අරමුණක් තමයි ඊළඟ සිතුවිලි වලටත් යන්නේ කියලා. එතකොට සම්පටිච්ඡන සිතටත් ඒකම තමයි මේ මනෝද්වාරේ ඒ විදිහටම තමයි ගැටෙන්නේ අටුවාවේ තියෙන්නේ එහෙම. එතකොට ජවනට යන්නේ ඒ අරමුණම තමයි. එහෙම නැතු චක්කු විඥාණයට එකක් අරමුණු වෙනවා ජවනට ඊට වෙනස් විදිහේ රූප ආරම්මණයක් සිතට එනවා කියලා නෑනේ. ඒ කියන්නේ ඒ අරමුණම කියන්නේ කාලේ ඉක්මව කියලා කියාට ඒ විදිහම තමයි අරමුණු වෙන්න කියලා කවුරුත් මං හිතන්නේ එතන පිළිගන්නවා එහෙම. දැන් ගත්තොත් ඊළඟට දැන් චක්කු විඥාණයට එතකොට ඊළඟට අපි බලන්න දැන් මෙහෙමනේ දැන් කියන්නේ මොකක්ද දැන් උතර මේ සුන්දස්ඨක කියලා තියෙනවානේ. දැන් සුන්දස්ඨකයක් පාදක කරගෙන තමයි ප්‍රසාද රූපය කියන ඒව තියෙන්නේ අර ජීවිතින්ද්‍රිය රූපයත් එක්ක කියන පසු කාලීන ප්‍රත්‍යල තියෙන ඒ රූප කලාපයක් දසක කලාපයක්. එතකොට දැන් මේ සුද්දස්ඨකය කියනක එතකොට අතිසියුම් රූපයක්. මේක මේ සරතඥානින් විතරක් පේන රූපයක්. මේක එතකොට මෙහෙම තියෙනවා. එතකොට මේ ප්‍රසාදි තියෙනවා ඒක මත පිහිටලා. එතකොට ඒවට තියෙන අවකාශය. ඊට එහයින් තියෙනවා තව සුද්දස්ඨක. දැන් අපි කවුරුත් දන්න එක තමයි චක්කු විඥානය ඇසුරු කරන්නේ වස්තුව වශයෙන් මේ ප්‍රසාද රූපය කියන එක. එතකොට දැන් චක්කු විඥානයක් ඇති වෙන අවස්ථාවක් අපි බැලුවොත් දැන් ඔන්නේ මේ ප්‍රසාද රූපේ ඇවිල්ලා මේ වර්ණ රූපයක් දැන් ගැටෙනවා. ඒ කියන්නේ දැන් වෙන සුද්දස්ඨකයක පාදකව තියෙන වර්ණ රූපයක් ඇවිල්ලා දැන් ගැටෙනවා. එතකොට දැන් චක්කු විඥානයේ ඒ අනුව අරමුණු වෙන්න පුළුවන් වෙන්නේ දැන් අර එක වර්ණ රූපයක නිකන් පොඩි තිතක් වගේ ඩොට් එකක් තමයි. ඇයි දැන් මේ දැන් එහෙම ඩොට් එකක් අරමුණු වෙනවා කියලා අපි ගත්තොත් ඊළඟට දැන් ඒ වීදිය යන ඊළඟ සිත්වලට යන්නේ දැන් ඩොට් එකම තමයි. එතකොට වෙන ප්‍රශ්නේ තමයි මේ දැන් මේකේ ජවන් සිත් කියලා යනවා ඊළඟට චක්කුද්්වාර වීදියක. එතකොට මේ ජවන් සිතට දැන් මේ ඩොට් එක අරමුණු වෙලා තමයි කුසල කුසල සිත එන්නේ දැන්. දැන් මේ එතකොට අපිට පේනවා මෙතන මේ ලොකු දැන් පරස්පරයක් තියෙනවා. ඒ කියන්නේ මේ සාමාන්‍යයෙන් නම් එහෙම නෙමෙයිනේ අපි කියන්නේ වන රූප ආරම්මණයක් අරමුණු වෙනවා නම් අපි තුන් සතෙක් දකිනවා. දකින්දී අනුකම්පාවක් වෙනවා. එහෙම නැත්නම් භික්ෂුවක් දකිනවා. භික්ෂුවක් දකිනකොට සිත පැහැදෙනවා. එතකොට මේ ඒකටනේ අපි මේ ජවනයක් කියලා කියන්නේ. එතකොට ඩොට් එකක් දකිනවා නෙමෙයිනේ. එහෙනම් මේ සම්පූර්ණේ මේ මුළු රූපය ආරම්මණයම දකින්තු. එතකොට එහෙමනම් එක්ක වෙන්න පුළුවන් එකක් තමයි අර සුද්ධ අර කියපු සිවුම් අෂ්ටකයේ එක කලාපයකට ප්‍රසාද රූපය අසුරු කළා කලාපය අසුරු කළා තියෙන එක කලාපයකට එක මොහොතක ඇවිල්ලා වදින්න ඕනි මේ කෝටි ප්‍රකෝටි ගානක වෙනස්ටක් කරාප. ඇයි දැන් මේ දැන් එහෙම වුණොත් තමයි එකපාරේ ලොකු අරමුණක් ගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් අපිට කියන්න වෙනවා චක්කු විඥානය කියන එක ප්‍රසාද රූප ගොඩක් එකපාරට ඇසුරු කරනවා කියලා. ඒ කියන්නේ දැන් සුද්දස්ඨක එකිනෙක තියෙන්නේ මේ අවකාශයෙන් වෙන් වෙලානේ. පරිච්ඡේද අවකාශයෙන් ඒ පසු කාලීන පොත් කියන හැටියට. එතකොට මේ ඒ අවකාශයෙන් වෙන් වෙලා එතකොට දැන් ප්‍රසාද රූප එතකොට ඒ හැම සුද්දස්ඨකේටම මේ ඇස තුල ප්‍රසාද රූප දැන් තැන් තැන් වල තියෙනවා. එතකොට මේක හොඳට දැන් සිතට මේකෙන් අපිට ගන්න පුළුවන් තැන් තැන් වල සුද්දස්ඨක තියෙනවා. ඒ එක එක සුද්දස්ඨකේ පාදක කරන් ප්‍රසාද රූප තියෙනවා. දැන් අපිට මේක කුණු හිසක් වගේ ලොකු ප්‍රසාදයක් කියලා කියන්න බෑනේ. මොකද දැන් ප්‍රසාද රූප දැන් කුණු හිසක් වගේ ප්‍රමාණයක එතකොට රූප ඔය වගේ සුද්දස්ඨක බිලියන ගණනක් තියෙනවා. එතකොට දැන් මේ ප්‍රසාද රූපත් එතකොට දැන් කැඩිලා කැඩිලා තමයි තියෙන්නේ. දැන් මේ අවකාශය තැන් තැන් වල පරිච්ඡේද අවකාශයෙන් එන්නේ. එතකොට දැන් චක්කු විඥානේ එක්කෝ අර ප්‍රසාද රූප බිලියන ගණනක් එක මොහොතක ඇසුරු කරන්න ඕනේ. ඒ ඇසුරු කරමින් ඒ බිලියන ගානෙම වදින වර්ණ රූප ටික එක මොහොතකම ඒ විඥාණයට ගෝචර වෙන්න ඕනේ. එතකොට නම් ඔන්නේ ඒ විඥාන විද්‍යාව ගැන ජවන් ගැන අර විදිහට අපිට කියන්න පුළුවන්. දැන් ඔක එහෙම නැතුව එක වෙලාවක එකයි නම් වදින්නේ. එතකොට ඒක මේ කියන්නේ නෙක චක්කු විඤ්ඤාණයට අරමුණු වෙන්නේ ඩොට් එකක් වගේ පොඩි චිත්තක්ය. ඒ වීඩියෙම මේ ජවනෙට දැන් ලොකු රූපාරම්මණයක් එනවා කියන්නේ. ඒ කියන්නේ මෙහෙම කතාවක් කියන්න වෙනවා මේ චක්කු විඤ්ඤාණ වේදිත් බිලියන ගානක් යනවායි. එතකොට ඒ බිලියන ගානෙම චක්කු විඤ්ඤාණ හැම එකටම ඩොට් තිත් වගේ අරමුණු වෙනවායි. හැබැයි පස්සේ ගොඩාක් මිලියන ගානක් ගිහිල්ලා එක වීඩියෝ එක විතරක් එහෙම නැත්නම් එක වීඩියෝකින් පස්සේ මේ අර මුළු ඔක්කොම එකතු කරලා මේ ජවන් වලට ලොකු චිත්‍රයක් අරමුණු වෙනවා කියලා කියනවා. එක්කෝ එහෙම නැත්නම් කියන්න වෙනවා අර වගේ මේ ප්‍රසාද රූප ගොඩක් එකපාර චක්ක විඥානේ අසුරු කරනවා කියලා. එහෙම එකක් ඇත්තටම මේ ධර්මයේ දැන් මේ චක්කු ප්‍රසාදය චක්කු විඥානේ නිස්සේ ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා කියලා තියෙනවා මිසක් ඒක බහුවචන වාචීව කියලා නැහැ. එතකොට එක්කෝ එහෙම කියන්නේ නෝ දැන් ඔය අටුවාවේ මන් දැක්කා තියෙන හැටියට තියෙන්නේ මෝග වාර තුනක් යනවා විතර යනවා කියලා. ඒ කියන්නේ අර වගේ හරියට එක වාරයක් යනවලු මේ ජවණ යන්නේ නැතු. දෙවෙනි වාරේ කොහමරි එක වාරයකදී ජවණ යන්නේ එක වාරයකදී සදාරම්මණ යන්නේ නැහැ. ඔය වගේ හරියට රූපේ එන්නේ නැති මෝග වාර කියලා තුනක් යනවා කියලා කියනවා. ඊට පස්සෙලු කියනවා හරි වීදී එන්නේ ජවණ යන. ඉතින් එහෙම ගත්තොත් ඒ ජවණෙට එන්න ඕනි. එතකොට ඩොට් තුනක පින්තූරයක් තමයි. ඒතර මේක හරියට කල්පනා කරලා බලුවොත් තේරෙනවා මේ විදිහට මේ රූප අර්ථ දක්වන්න ගියොත් අති සියුම් විදිහට පරමාර්ථය කියලා මේ ලොකු පරස්පරතාවය ඇති වෙනවා. දැන් එහෙම නැත්නම් උකුණු හිස ප්‍රමාණය කියලා කියනවනම් එතන ගැටලුවක් නැහැ. එතකොට අපි ගන්න අදාළ දැන් ඒ උකුණු හිසේ ප්‍රමාණයකට නම් ලොකු චිත්‍රයක් මේ කැටි වෙන්න පුළුවන් මේ අර අපි දැන් ওই ලෙන්ස් එකකින් වගේ ඒක පොඩි ආලෝක ධාරාව පොඩි තැනකට මේ නාභිගත කරන ඒ වගේ. එතකොට මේ එහෙම කිව්වොත් මේ ප්‍රසාදය කියන එක අපිට ගන්න වෙන්නේ ලොකු ප්‍රදේශයකට අනුව. ඉතින් එහෙම කිව්වොත් රූප කියන ඒවා ওই විදිහට පොඩි විදිහට නෙමෙයි සාමූහික අර්ථයෙන් ගැනීමක් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඇත්තටම එහෙනම් මොකක්ද කොයි විදිහටද ගන්න ඕනි කියලා මේක අහන් ඉන්න කෙනෙක්ට ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඉතින් මට වැටෙන ආකාරය තමයි මේ රූප කියන ඒවා මෙහෙම ඒවයේ ප්‍රමාණ විදිහට ඒවයේ ප්‍රමාණ බෙදලා බෙදලා ඒ විදිහට දක්වන න්‍යායම දෝෂයක් තියෙනවා. මේවා අපි ස්වභාව විදිහට ගත්තනම් මේ දෝෂය මගහැරෙනවා. ඒ කියන්නේ දැන් චක්කුව කියලා ගත්තොත් යම් කිසි පෙනීමගෙන දෙන ස්වභාවයක් තියෙනවා. චක්කු විඥාණයට උපකාර වන ස්වභාවයක් තියෙනවා. ඒක අපිට එතකොට මේක ලොකුද පොඩිද කියලා හිතන්න අවශ්‍ය නැහැ. එහෙම නැත්නම් දැන් පටවි ධාතුව කියලා ගත්තොත් තද ගතියගෙන දෙන ස්වභාවයක් තියෙනවා නම් එච්චරයි අවශ්‍ය වෙන්නේ. ඒක තමයි අපිට අරමුණ වෙන්නේ. තද ගතිය කියලා. ඒතර ඒක ලොකුද පොඩිද කියන ප්‍රශ්නේ අපිට ඇත්තටම හිතන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේක අර අවකාශය තුල හිතීමෙන් ලොකු මේ වගේ පරස්පරතා එනවා. ඇත්තටම මේ රූපකාණ්ඩේ හොඳට බැලුවොත් තේරෙවි මේකේ මේ රූප අර්ථ දක්වලා තියෙන්නේ අපිට ගෝචර වෙන විදිහට කෙලෙස් වලට ගෝචර වෙන විදිහට ඒ වගේම මේ අපි ජීවත් වෙන විදිහට මිසක් මේ අපිට අරමුණු නොවන විදිහකට කියලා කියන්න බෑ. ඉතින් මෙන්න මෙහෙම මේ ඒකයි ඔය අජත්ත බහිද්ධා කියන එක හැම වෙලාවෙම අටුවාවේදී මේ අර ගට්ටිත ආරම්භණය කියලා එකක් නැtei කියලා ලිස්සල යන්නේ. මොකෝ එහෙම සාමූහිකව ගත්තොත් ඒකට සමුදය ධම්මානුපස්සී වය ධම්මානුපස්සී කියලා කියන්න බැරි වෙනවා. ඇයි එතකොට ඒක පඤ්ඤත්තියක් වෙනවනේ. එතකොට ලොකු එතන න්‍යාය පිළිබඳ ගැටලුවක් වෙනවා. එතකොට නමුත් මේ පේන තියෙන්නේ එහෙම විදිහට නෙමේ අපි මේ රූප කියන එක ගොනු කරගත යුත්තේ. ඒක අපි පස්සේ දවසක සමාහිත ත්‍රිපිටකයේ මේ උදාහරණ සහිතව ඇත්තටම මේ රූපය කියන එක කොහොමද ගොනු වෙ යුත්තේ කියන එක අපිට දැනට කියන්න පුළුවන් වෙන්නේ මේක මේ අපිට යම් ආකාරයකට අරමුණු වෙනවද ඒ ආකාරයකට කෙලස් වලට ගෝචර වෙන විදිහට අරමුණු වෙනවද ඒ විදිහට ගොනු කරගත්තනම් අපිට මේක ප්‍රායෝගිකව භාවනා විදිහට ගෙනියන්න උපකාර වෙනවා කියලා. ඉතින් මේ ඒ වගේම කියන්න ඕනේ අෂ්ටක සුද්දාෂ්ටක කියලා පසුකාලීන පොත්වල එහෙම ගොනු කළාට මේ සුද්දාෂ්ටක කියන වචනේවත් ධර්ම සංගණී ප්‍රකරණේ නැහැ. එතකොට රූප කලාප කියන වචනේ නැහැ. එතකොට මේ පරමාර්ථ කියන වචනේ නැහැ. මේවා මේ නොදා ඉන්න පුළුවන් දේවලුත් නෙමෙයි. දැන් අනිත් එක රූප 28ක් තියෙනවා කියලා කිව්වට දැන් මෙච්චර පිටු ගාණක් තියෙන ධර්ම සංග්‍රහණි ප්‍රකරණේ මේ රූප 27ක් දක්වද්දී අර අනික් 28 වෙනි හැදේ වස්තු රූපය නොදක්වා ඉන්න හේතුවක් නැහැනේ මෙච්චර මේ පිටු ගාණක් තියෙනවනේ. ඒතර ඒකිනුත් පේනවා මේ මෙහෙම මේ මෙච්චරමයි පරමාර්ථ මෙච්චරමයි චිත්තපයිතසික කියලා ඒ යන න්‍යායි දෝෂයක් මෙතන පේන තියෙනවා. ඉතින් කාට හරි දැන් මෙතන කොට සමායට බොහොම අටුවා පරිශීලනය කරපු කෙනෙක්ට මේවා විශේෂයෙන් මේවා උගන්වපු කෙනෙක්ට මේක බොහොම නීරස වෙන්න පුළුවන්. ඉතින් අපි කියනවා ඉතින් මේ මේවා ඉතින් අපි කිනකාගේ සිත්වල අදහස් නේ මේවා මේට උපේක්ෂා වෙන්නේ කිය. ඉතින් තමන්ට මේකෙන් තරහක් මේ ගැටීමක් සිතේ හත ගන්නවනේ. මොකද මේ නමුත් මේ දක්වපු කාරණා ඉතින් තමන්ට හිතලා බලන්න පුළුවන්. තමන් සමහර විට අටුවා ඉගෙන ගත්ත කෙනෙක් වෙන්න පුළුවන්. ඒවා ඔස්සේ උගන්වපු කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් එහෙම කෙනෙක්ට හරි අමාරු වෙන්න පුළුවන් මේ අදහස් අත්හැලා දාන්න. හැබැයි මේ කාරණා ඉතින් එකින් එක අපිට කල්පනා කරලා බලන්න පුළුවන් කොච්චර ප්‍රායෝගිකද මේවා ඇත්තටම අභිධර්ම පිටකේවත් දාලා තියෙනවද. එතකොට මෙතන ඇත්තටම විසඳුම තියෙන්නේ මේවා මේ ස්වභාව ලෙස ගැනීම තමයි. මේක ප්‍රමාණයෙන් ගැනීමෙන් නෙමෙයි. ස්වභාව ලෙස ගත්තහම එතකොට දැන් අපි ගමු ඇහැ කියලා ගත්තොත් ආ කවුරුත් වැටහෙනවා මේ පෙනීම ගැන දෙන ස්වභාවයක් මේ ඇඟේ කොහේ හරි ඔළුව හරි තියෙනවා කියලා. ඒක හොඳටම තේරෙන්නේ මේ වයස්ගත වෙනකොට මිනිස්සෙට පෙනීම අඩු වෙනකොට ඒ මිනිහා කොච්චර දේවල් කරයිද කණ්ණාඩි හොයන්න කොච්චර වෙදකම් කරන්න හදයිද මේ පෙනීම ගැන දෙන ස්වභාවය ලබා ගන්න. එතකොට මොකක්ද එයා ලබා ගන්න හදන්නේ කියලා ඇහුවොත් අර ඇස කියන ස්වභාවය තමයි එයා ලබා ගන්න හදන්නේ. එතකොට මේ ඕක අපිට හොයන්න අවශ්‍ය නැහැ. ඕක මුම් පියල්ලක්ද උකුණු හිසක්ද කොහෙද හරියටම තියෙන්නේ කියලා. වැදගත් වෙන්නේ අපි ඇලෙන්නේ අපි කැමති වෙන්නේ පෙනීම ගැන දෙන යම් ස්වභාවයකට. ඒ තේරුම් ගන්න එක තමයි වැදගත් වෙන්නේ. ඒතකොට ඒකයි මේ උකුණු හිස කතාවක්වත් මුම් පියලි කතාවක්වත් මේ එහෙම මේ ධර්ම සංගණි ප්‍රකරණේ දකින්න ලැබෙන්නේ නැහැ. ඔන්න ඔහොම යනවා. ඊට පස්සේ මේ තව කාරණයක් මට මතක් වුණා කියන්නේ දැන් හරි පරමාර්ථ වගේ මොකක්ද එහෙනම් බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙන්නේ කියලා. පරමාර්ථ නැද්ද එහෙනම් මේ කියලා ගැටලුවක් එන්න පුළුවන්. මේ මං එක සූත්‍රයක් දක්වන්න. මේක තියෙන්නේ අංගුත්තර නිකායේ නවක නිපාතේ සමිද්දි සූත්‍රය කියලා අංක 14 යටතේ. සමිද්දි කියන ස්වාමීන් වහන්සේ ගිහිල්ලා මේ සාරිපුත්තයි මහරහතන් ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේව හම්බ වෙනවා. එතකොට ආයස්මා සමිද්දි ඒනායස්මා සාරිපුත්තෝ තේන උපසංක උපසංක මිත්තෝ ආයස්මන්තං සාරිපුත්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි ඒකමන්තං නිසින්නම් කෝ ආයස්මන්තං සමිද්දින් ආයස්මා සාරිපුත්තෝ ඒතද වෝචයි. එතකොට සමිද්දි කියන ඒ ස්වාමීන් වහන්සේ ගිහිල්ලා සාරිපුත් ස්වාමීන් වහන්සේ හම්බුණා. හම්බෙලා වන්දන කරලා ඒකත් පසක ඉන්නකොට ඉඳලා මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහනවා සමිද්දිගේ මේ සරුත් ස්වාමීන් වහන්සේ අහනවා කිම ආරම්භන සමිද්දි පුරිසස්ස සංකප්ප විතක්කා උපජ්ජන්ති කියලා. මොනවා අරමුණු කරගෙනද පුරුෂයාට සංකල්ප විතල්ක උපදින්නේ? සමිද්දි ස්වාමීන් වහන්සේ කියනවා නාම රූප ආරම්භන බන්ති කියලා. නාම රූපය අරමුණු කරගෙන තමයි මේ සංකල්ප විතල්ක රාග සංකල්ප හරි කාම විතර්ක හරි ඔව උපදින්නේ කියලා. ඊට පස්සේ අහන ප්‍රශ්නේ තමයි දැන් මේ මෙතන වැදගත් කාරණේ තියෙන්නේ අහනවා තේපන සමිද්දි කං නානත්තං ගච්ඡanti කියලා. ඒ කියන්නේ මේ නාම රූපය කොහෙද නානත්තේට යන්නේ කියලා ප්‍රශ්නයක් අහනවා. දැන් සාමාන්‍යයෙන් අභිධර්මයේ පසු කාලේ විදිහට හැදෑරුණු කෙනෙක් මේකට දෙන්න ඕනේ උත්තරයක් තියෙනවා. ඒ කියන්නේ නාම රූපය කොහෙද නානත්තේට යන්නේ කියලා අහුවොත් මොකක්ද කියන්නේ? ඒවැ නානා ස්වභාවයක් विद्यमान වෙන්නේ පරමාර්ථය නිසායි කියලා තමයි පරමාර්ථයන්ගේ විදින වෙනස්කම් නිසා තමයි කියලා තමයි උත්තරය දෙන්න වෙන්නේ. දැන් මුන්නස් දෙන උත්තරයෙන් එනවා මොකක්ද ඇත්තට ඒ කාලේ භාවිතා වෙච්ච කියලා. මුන්නස් කියන්නේ ධාතු සුබන්තේ කියලා. මේ ධාතුන් නිසා තමයි නාම රූපයන්ගේ නානත්වය පැනවෙන්නේය කියලා උන්වහන්ස කියන. ඒ කාලෙ කිව්වේ නෑනේ මේ පරමාර්ථ නිසායි කියලා. එතකොට හැබැයි මේ දැන් යමෙක් කියනවා නම් පරමාර්ථ කියන්නේ ස්කන්ධ ධාතු ආයතන කියලා, ඒකේ වැරද්දක් නෑ. මේ 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 එතකොට මේ දැන් මෙතනදී හොඳටම පේනවා මේ ධාතු කියන වචනේ තමයි භාවිතා කළේ මේ නාම රූපයන්ගේ නානත්වය ගැන ප්‍රකාශ කරන්න මේ සම්විධි සවින්නාසි. එතකොට මේකේ තව මේ සූත්‍රේ තව ගොඩාක් ප්‍රශ්න කීපයක් අහනවා. මේ අහන එකට උන්වහන්සේ උත්තර දෙනවා. අවසානයේ මේ සරියුත් ස්වාමීන් වහන්සේ බොහොම ප්‍රශංසා කරනවා මේ හැම දීපු උත්තරයක් ගැනම. එතකොට මේ සරියුත් ස්වාමීන් වහන්සේ කියන්නේ බුදුරජාන් වහන්සේ විසින් ප්‍රශංසා කරපු මාගේ ධර්මචක්‍රය පවත්වන්න සුදුසුයි කියපු අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ පිළිගන්න අර දුන්න උත්තර. ධාතු කියන එකට මේ මොකක්ද අපි බලමු මේ අර්ථ කතාවල එහෙම දීලා තියෙන මේ විග්‍රහයන් කියලා. අර්ථ කතාවේ මේ ධාතු ගැන මේ විභංග ප්‍රකරණයේ ධාතු කියන එකට අදාළව මම දැක්ක තියෙනවා මේ අර්ථ කතාවේ තියෙනවා මෙන්න මෙහෙම මේ ධාතු කියන්නේ ස්වභාව ලක්ෂණම් කියලා. ඒ කියන්නේ ආවේනික ස්වභාවය කියන අදහස තියෙනවා. ධාතු කියන්නේ ස්වභාවය කියලා. හැබැයි එහෙමම කියලා ඊට පස්සේ තියෙනවා මේ ස්වභාවානාම නිස්සත්ත නිජීවී කියලා තව කාරණා දෙකක් දක්වන. මේකේ මේ ඔය දැන් කාලේ ධාතු කියලා කවුරු හරි අහමු ගමන් කියන එකක් තමයි. මොකද්ද මේ ධාතු කියලා අහුවොත් ඔක්කොම කියන්නේ මේ සත්පුද්ගල නොවන දේ කියලා. ඒ අරද අටුවාවේ ඇත්තටම මේ එහෙම කිව්වට මුලින් කියන්නේ ස්වභාව කියලා. ස්වභාව කියලා ඊට පස්සේ කියනවා නිස්සත්ත ජීවි කියලා කතාවකත් අටුවාවේ සඳහන් වෙනවා. ඒතර මේකේ අර මුලින් ස්වභාව කියපු කාරණේ අද කාලේ එක භාවිතා වෙන අඩු එක නැකිලා ගිහිල්ලා වගේ. මේ හැබැයි ඇත්තටම මේ මට වැටහෙන ආකාරයට මේ ඒ ධර්මයන්ගේ විවිධත්වයක් පෙන්වන්න භාවිතා කළේ මේ ධාතු කියන එක. පරමාර්ථ කියන වචනේ මම කිව්වනේ ඒ කාලේ භාවිතා වුණේ නැහැ කියලා. එතකොට ওই ධාතු කියලා ගත්තාම ඔකේ තියෙනවනේ අටාරස ධාතුව කියලා ධාතු 18ක් ගැන සාමාන්‍යයෙන් විස්තර වෙනවනේ. ඒකෙදී ඔය විඥාන ධාතු 6ක් ගැන කියන ඔන්නෝම චක්කු ධාතු. දැන් ඒ විස්තර බැලුවාම අපිට පේනවා ඒ හැම එකම තියෙන අනන්‍ය වූ ස්වභාවය. ඊට පස්සේ විඥාන ධාතු 6මත් කියන. ඒ කියන්නේ සෝත විඥාන ධාතු, චක්කු විඥාන ධාතු. එතකොට දැන් මේක බැලුවාම දැන් ඒ විඥාන වශයෙන් ඒකේ මේ ඒ 6 ධාතු 6ක් හැටියට තමයි දක්වන්නේ. එක පරමාර්ථයක් හැටියට නෙමෙයි. දැන් ඔය පරමාර්ථ කියලා පසු කාලීනව අපි කියගෙන ගන්නයිට වෙන තවත් වැරදි අදහසක් තමයි මේ විඥානය කියලා ගත්තොත් කවස්ථාවක විඥානයක් අනික් අවස්ථාවේ විඥානයට බොහෝ දුරට මේ සමානය කියලා එන අදහස. ඒ කියන්නේ මේ ඒ වගේම එකක් තමයි පස්සෙත් උපදින්නේ කියලා. එහෙම නැත්නම් පටවි ධාතුව කියලා ගත්තොත් මේ හැමතැනම පටවි ධාතුව මේ එකයි වගේ. මේ වගේ මේ වැරදි අර්ථකථනයක් අද කාලේ ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ මේ දැන් අපිට ගොඩක් මම දැක්කා මේක මේ අටුවාවෙත් තියෙනවා. මේ මෙහෙම වාක්‍යයක් දක්වනවා චතුන්නංහි මහා භූතානං වාවං අඤ්ඤ තත්තමේව හෝති. ලක්කණාඤ්ඤ තත්තං නාම නත්ති කියලා. උන්වහන්සේ අදහස් කරනවා මේ ඒවැය භාවය වෙනස් වෙන්න පුළුවන් මේ ලක්ෂණේ නම් කවදාවත් වෙනස් වෙන්නේ නැහැ කියලා. මේක පවා ඊට පස්සේ පල්ලෙහැන් කියන මෙන්න මෙහි මේක අදහස. අදහස කියනවා කක්කල ලත්තන ලක්කණ පටවි ධාතු පරිවර්තිත පග්ගරණ ලක්කණ ආපෝ ධාතු නාම භවේ. ඒක මම මුළු මේකම කියන්නම්. මේ උච්චරසම් පචිත්තා පාණිත පින්ඩේ කර්යමානේ. ඒ කියන්නේ මේ හකුරු හදද්දී මේ ආපෝ ධාතු තද්දා හෝති නැහෝතිති කියලා ප්‍රශ්නයක් අහනවා. හකුරු ඒ කියන්නේ උක් පැණි දිය වෙච්ච උක් පැණි අරගෙන දැන් මේ ඒක හකුරු කරන්ටි. එතකොට ඒකේ තියෙන දැන් දියර ස්වභාවයේදී අපි පිළිගන්නවනේ ආපෝ ධාතු උත්සන්නයි කියලා. එතකොට මේක හකුරු වෙද්දි දැන් මොකද වෙන්නේ කියලා තමයි මේ ප්‍රශ්නේ අහන්නේ. එතකොට උන්වහන්සේ කියනවා මේ නැහොති කියලා. සාහි පග්ගරණ ලක්කන ආපෝ ධාතු වෙලා වැගිරෙන ස්වභාවය. පටවි ධාතු කක්කල ලක්කන පටවි ධාතු වෙලා කර්කස ස්වභාවය. ඕමත්තං පන ආපෝ අදිමත්ත පටවි ගතිකං ජාතං. සාහි රසාකාරේන තිත බවං විජහති ලක්කනං න විජහති. කියන්නේ උන්වහන්සේ අදහස් කරන්නේ දැන් දිය වෙච්ච ඒ දිරාකාරයෙන් තියෙන උප්පැණි දැන් මේ හකුරු වෙද්දි ඒක පටවිදා මේ කියන්නේ ආපෝ ධාතුයේ වෙනස් වීමක් උනේ නැහැ. ගුණේ මේ ඒ වගේම පටවි ධාතු වල වෙනසකුත් වෙන්නේ නැහැ. මේ පටවි ධාතු වැඩි වුණා කියලා තමයි මේ කියන්නේ. තියෙන හැම පටවි ධාතුවක්ම මේ එකයි වගේ කියන අදහසක් මට මේකෙන් මේ වැටහෙනවා. මේ උන්වහන්සේ කියන්න හදන්නේ එහෙමයි. ඒක හරියට මේ දැන් කාලේන ඔය මේ හයිඩ්‍රජන් අණු ගත්තොත් එහෙම නැත්නම් පරමාණු වාදය ගත්තොත් ඒ හැම පරමාණුවක්ම එකම වගේ එකම ස්කන්ධයක් තියෙන දේවල් හැටියට ගන්නවා. ඒවෙන් හැදුණු ඒවා නොඑක් විදියට ගොඩක් එකතු වුණාම තමයි විවිධ වස්තු පැනවෙන්නේ කියලා ගන්නවානේ. ඒ වගේ දැන් මේ අර හකුරු එක තද ස්වභාවයකටපත් වුණාම වෙලා තියෙන්නේ මේ පටවි ධාතුව වෙනස් වුනේ නැහැලු. මේක මේ يعني පටවි ධාතු ගොඩක් වැඩි වුණා කියන එක තමයි මේ කියන්නේ. තේරුණාද? ඒ කියන්නේ මේ ඒ වගේම ආපෝ ධාතුවේ ඒ තියෙන ආපෝ ස්වභාවය වෙනස් වුනේ නැහැ. බන්ධන ගතිය වෙනස් වෙලා නැහැ කියලායි මේ කියන්නේ. එහෙම නැත්නම් ඉතින් මේක මේ කොච්චර මේක හරියද කියලා අපිට හිතලා බලන්න පුළුවන්. ඒ කියන්නේ පටවි ධාතුව එහෙම ඒ කියන්නේ මේ අදහස් කරන්නේ කොහේ පටවි ධාතුව ඉපදුනත් මේ එකම තද ගතිය කියන එක තමයි. එහේ එතකොට එහෙම ගත්තොත් එහෙම අර මං කිව්වර අත්ති කියන මේකට යනවා. මේක නිකන් මේ හැම තැනම එකම වගේ පටවි ධාතුවක් නැවත නැවත උපදිනවා කියන අදහසක් මේ කියන්නේ. එතකොට එහෙම කියන්න පුළුවන් කමක් තියනවාද? ඒ කියන්නේ තද වස්තු දෙක තදගතිය වෙනස් නැ එතන මේ පටවි ධාතු වැඩි වුණා කියලාද කියන්න ඕනේ? එහෙම නැත්නම් තදගතිය දැන් අතන වෙනස් කියලාද කියන්න ඕනේ කියලා ඉතින් මේ එතනත් ඒ වැරදි සංකල්පයක් කියලා තමයි මට වැටහෙන්නේ. ඒ කියන්නේ මේ ධාතු වල ඇත්තටම අනිත්‍ය ස්වභාවයට එරෙහිව යන කතාවක් මේ කියවෙන්නේ කියලා මෙතන එනවා. කියන්නේ පරමාර්ථ විග්‍රහයට ගියහම මේ එහෙම එකක් එනවා. කියන්නේ මේවා නිකන් මේ පටවි ධාතු කියලා යම් තැනක හැම තැනම තියෙන්නේ එක වගේ කියලා. එහෙම නැත්නම් විඥාන කිව්වත් එක වගේ කියලා අදහසක් වෙනවා. දැන් අපි ඒක බාත් අපි ගත්තොත් වෛරය ක්‍රෝධය කියන එක. දැන් පටිග කියලා අපි කියනවනේ. සාමාන්‍යයෙන් ඔය ඔක්කොටම දෙන අභිධර්මයේ පාවිච්චි කරන්නේ පටිග සංකප්පසික් කියන්නේ. එතන කාට හරි හිතෙන්න පුළුවන් මේ පටික සම්පූර්ණ හැම සිතකම මේ පටිගේ සමානයි වගේ අදහසක්. ඒ වුණාට අපි බැලුවොත් දැන් වෛරය යෙදෙන අවස්ථාවකයි ක්‍රෝධය යෙදෙන අවස්ථාවකයි සම්පූර්ණයෙන් වෙනස්. සියුම් ගැටීමක් වෙන වෙලාවට තවත් වෙනස් ඒ සිතේ ස්වභාවය. එතකොට එක ලක්ෂණ නිකන් එක ලක්ෂණයක් වගේ මෙතන ගැටෙන ස්වභාවය වගේ තිබ්බට කවදාවත් වෛරයයි ක්‍රෝධයයි තරහයි ඕවා සමයි කියලා අපිට කියන්න බෑ. ඕවා හාත්පසින්ම වෙනස් ස්වභාවය. එතකොට මේ එකම නිකම් පටිගය වගේ එක මනසක් වගේ එකක් ඔය හැම සිතකම උපදිනවා කියලා එක සමාන දෙයක් කියලා ගන්න බෑ. ඔය පරමාර්ථ කතාවේ ඔය වැරදියට අල්ලගත්තාම වෙන එකක් තමයි මේ අර විවිධ මනෝභාවයන් පිළිබඳ වැටහෙන ගතිය අඩු වෙන. අපි හැම වෙලෙටම මේ පරමාර්ථය පසුකාලීන පරමාර්ථ පිළිවෙලට දාන්න ගියොත් අපිට මේ ධර්මයේ උගෙන ගන්නේ දැන් විවිධ මනෝභාවය ඇල්ලෙන එක මගහැරියන්න පුළුවන්. ඔය හැම එකටම දැන් ඔය වගේ පැටිගේ දාන. හැබැයි ඔය ඊර්ෂ්‍යාව, මච්චරිය වගේ මනෝභාවය අපිට මගහැරියන්න පුළුවන්. ඉතින් මේ මම මේ කතාවක් කිව්වේ ඔය එතකොට මේ පරමාර්ථ ප්‍රඥප්තිය දැන් කාලේ ආපු කතාවෙන් මේ වෙලා තියෙන හානිය ගැන. එතකොට හොඳට අහන් හිටියනම් පැහැදිලි එකක් විපස්සනාට වෙච්ච හානිය, සරල සතිපට්ඨානයේ වැඩිමදි වෙච්ච හානිය, සරල මනෝභාවයන් තේරුම් ගැනීමෙන් වෙච්ච හානිය. එතකොට අනිත් ලෙස මෙනෙහි කළ යුතු ධර්මයන් තේරුම් කරගනිද්දී එතන සිදුවන බාධා මෙය දිවසේ මේ පසුකාලීන වාපු මේ මත නිසා අභිධර්මය විකෘති වීමක් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේ හැබැයි මෙහෙම නෙමේ ධර්ම සංගණී ප්‍රකරණය අභිධර්ම පිටකේ තියෙන්න කියලා පෙන්වලා දෙන්න තමයි මම උත්සාහ කළේ. මේ කාරණේ හරියට තේරුම් අරගෙන පසු කාලීන පොත් බලනවා නම් තමන් ඒකට අහු නොවි බලන්න පුළුවන්. එහෙම නැත්නම් වඩා සුදුසු තමන් සත්‍ව ප්‍රකරණය ඇසුරු කරගෙන අභිධර්මයේ ඉගෙන ගන්න උත්සාහවත් වෙන එක. මේකද මේ කාරණේ කියන්නේ නිකන් නෙමෙයි, ඔය පරමාර්ථයේ විදිහට භාවනා කරපු අය අපිට මුණ ගැහිලා තියෙනවා. ඒ විදිහට රූප කලාප දැකලා භාවනා කරපු අය අපිට මුණ ගැහිලා තියෙනවා. එතකොට එයා පස්සේ කාලෙක මේව නිකන් හිතේ මනෝභාවයක් විතරක් කියලා කියන අය මුණ ගැහිලා තියෙනවා. මේ අනිත් එක සරලව හිතලා බැලුවොත් ඔය බුද්ධ කාලේ සමහර අය මේ ධර්ම දේශනාවක් වෙලාවේදී මේ රහත් වෙනවා. ඉතින් ඔය දැන් කාලේ කියන විදිහට ඔය පරමාර්ථ ඔක්කොම දැකලා මේව විදර්ශනා කරලා ඔහොම වෙන්න වෙලාවක් නැහැ සමහර අයට. මේ ඔය කියන ඒ ධර්ම දේශනාවක් ගත්තොත් විනාඩි කීපයකින් රහත් වෙන අය හිටියා. හරි තැන එක ගාථාවක් අහනකොට සරියුත් ස්වාමීන් වහන්සේ සෝතාපන්න වුණේ. මේ පරමාර්ථ දැකලා ඔය කියන විදිහට අත්‍යසියුම් දෙයක් දැකලා ඔය ඔක්කොම විදර්ශනාවක් නැගලා එච්චර වෙලාවක් තිබ්බද කියලා හිතෙනවා. එතකොට මෙතන මේ සරල විදිහට ගත්තොත් අර වගේ ඉක්මනට වෙන්න පුළුවන් කියලත් අපිට මේ නිශ්චයකට එන්න පුළුවන්. මෙහෙම පැයකින් ධර්ම ශ්‍රවණයකදී වෙන්න පුළුවන් උනේ කොහොමද කියලා තේරුම් ගන්න පුළුවන්. මේ මම ඒ ඉස්සෙල් සඳහන් කරපු විවරණය ඔස්සේ ඔබ ටික හිතලා බලුවොත්. ඉතින් මෙන්න මෙහෙම මේ දෝෂයක් වෙලා තියෙන හින්දා තමයි මේ අභිධර්මයේ ප්‍රායෝගික පැත්ත නැති වුණේ. ඒ වගේම මේක වෙන විදර්ශනාවටත් බලපාලා භාවනාවටත් බලපාලා තියෙනවා. හැබැයි මේ කනගාටුට කාරණේ මේක ගොඩක් කට්ටිය හිතන්නේ මේක අභිධර්මයේ මෙහෙමයි තියෙන්නේ කියලා. ඉතින් ඒකයි මම මේ බොහෝ කොට විස්තර කළේ අභිධර්ම පිටකේ මෙහෙම නෙමෙයි තියෙන්නේ. මේ පසුකාලීන පොත්වල තමයි මේ ගැටලුව අවුල කරලා තියෙන්නේ. ඒක දැන නොදන්න අය තමයි මේ අභිධර්මය වැරදි කියලා ප්‍රතික්ෂේප කරන්නේ. හරිනම් ඒක නෙමෙයි වෙන්නේ. එතකොට ගොඩක් අය හිතන්නේ මේ අභිධර්මයේ තියෙන්නේ මෙහෙම මේ පරමාර්ථ සම්මුති කතාවක් කියලා. ඉතින් ඒක නෙමෙයි ඇත්තට වෙලා. ඉතින් ඒකයි මම මුලින් සඳහන් කළේ මේ සත්‍ය ප්‍රකරණේ වැරද්දක් නැහැ. මේ විදිහට අපි හදාරනවා නම් කැටලුවක් වෙන්නේ නැහැ. මේ පසුකාලීන පොත්වල වැරද්ද හරියට තේරුම් අරගෙන ඒවෙන් අපිට ගන්න පුළුවන් ඔය දහමක් ගන්නවා නම් එහෙනම් තමයි ගැටලුවක් වෙන්නේ නැති කියලා.